පෙර තව ප්‍රශ්නයක් පෙර භවයක් ගැන නොතකා ගිහියෙකු විසින් මේ භවයේ කටයුතු කළ යුත්තේ කෙසේද? ඒ නිවන් දැකී නද මේ පහදා දෙන්නේ. පෙර භවයේ මෙහෙමයි පෙන්වන්නේ. පෙර භවයක් ගැන නොතකා කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් මේ භව ආශාව භව ප්‍රශ්නාව මුල් කරගෙන හරි කැමති මං ඉස්සෙල්ලා දෙවියෙක්ද බ්‍රාහ්මණයෙක්ද සිටුවරියෙක්ද සජීවීද එහෙම අහන්නේ. උඹ ඉස්සරහට බල්ලෙක් එහෙම කිව්වොත් එහෙම මොනව අපිට කරගන්න. උඹ හිඟන්නේ කාලේ කිව්වොත් එහෙම පෙරභවයේ හිඟන්නේ කියලා හිතියා කිව්වොත් එහෙම කැමති නැහැ. මෙන්න මේවාගේ ලෝක සත්‍යය මේ පෙරභවයේ විදපු අවස්ථා ගැන හිතලා උද්දාමිනවා හොඳයි කිව්වොත් නායකයි කිව්වොත් සංවේග වෙනවා. මේක වැරක් නැති හේවීම කන්නේ හේවි. పూర్වයේ නිවාසානුසත් ඥානිනු පෙරභව දකින්න. හැබැයි ඔය කුණ දකින්න නෙමෙයි. ඇලෙන්න ගැටෙන්න නෙමෙයි ඒ බලන්න. මේ සතර ගමන කලාතව ආපු හැටි දැනගන්න. හොඳින් ආවා කිව්වක් නරකින් ආවා කිව්වක් සිටු වෙලා හිටියා රජ වෙලා හිටියා කිව්වක් දෙවි වෙලා හිටියා කිව්වක් ඒ ඔක්කොම කැමැත්තට තොරවම ධර්මතාවය පරිදි හටගත් දේ විනාශයලා ගිහිලා ගියා. ඒ වගේම සැනසෙල්ලා බලාපොරොත්තු වෙච්ච ලං ඒ භවයේ ලැබුව සැනසෙල්ලක් අද නැහැ. බලාපොරොත්තු වෙයි හිත් බලාපොරොත්තුවක් නිසා සැනසෙල්ලා දෙන එකක් නෙමෙයි භවය කියන්නේ කියලා. මෙන්න මේක තේරුම් ගැනීමට භවය ගැන බලන්න ඕනේ. ඒක තමයි పూర్ව නිවාසංශය ඥාන. නිවන් දැකීමට හේතුකාරක වෙනවා. අර කියන විදිහ උද්දාම වෙන්න බලනවා නම් හොයනවා නම් මං කවුරු වෙලා හිටියද ලොකු වෙලා හිටියද ඔය ආදි වශයෙන් බලනවා නම් ඒක මුලාසහගත හේගත් භාවය ගැන හිතීම. අන්න ඒකයි අයින් කරන්න කියන්නේ. මේ භාවයේ කටයුතු කර ඉත්තේ කෙසේද කියලා අහනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා පෙර භවයේ ගැන සතු දන්න එක්තරා බහුණෙකුට. පෙර භවය ගැන විස්තර අහනකොට. පෙර භවයේ ගැන සතු නොදන්න ඔබට පෙර භවය ගැන කියා දෙන්න ගියාට ඔබ කොහොමද තේරුම් ගන්නේ සත්‍යයක් නැතුව? එනවා සාමි මතුභාවය ගැන. මතුභාවය ගැන සොලසුළු නොදන්න සත්‍යයක් නැති උඹට ඒ ගැන කියන්න ගියොත් මං මේ දැනගෙන කිව්වොත් ඔබ කොහොමද ඒක තේරුම් ගන්න? ධර්මය අවබෝධ කරගන්න මේ දැන් තමන්ට තේරෙන හේන බයින් භවය ගැන හිතන්න. මේකෙම බලාගත්ත හැකි. එතන එතනම දකින්න පුළුවන්. මෙන්න මේ කාරණේ වෙලා ඉතින් පරිච්ඡ ඉදන් පරිච්ඡ සමුප්පාද මේ පිළිබඳ මුල් කරලා. දැන් ක්‍රියාත්මක වෙන පරිච්ඡ සමුප්පාද ක්‍රියාවලිය බලන්න කියලා පෙන්නනවා. දැන් මෙන්න මෙතනින් හොඳට ලේසියෙන් හොයාගන්න පුළුවන්. තමන්ගේ මනස දූෂ්‍ය වෙන්නේ කුමක් ඇසුරු කළොත්? මේ භවයේදී තිබෙන කාරණාවන තමන්ගේ දූෂ්‍ය මනසක් ඇති වෙලා තිබුණා නම් යම් කාලෙක. ඒක නිකන් හැදුණා නෙමෙයි. හේතුවකින් පහළ වෙලා තියෙනවා. දූෂ්‍යතාවයේදී හේතු වෙන රාග, ද්වේෂ, මෝහ දෙයක් අරමුණු කරලා ඒ වගේම නුනුවණින් මෙනෙහි කරලා ඒක හොඳයි කියලා හෝ ඒක පිළිසක්නක් වෙලා හෝ ඒ පසුපස මුලාසහගත හඹායාවක් නිසා ඇතිලා මෙන්න මෙහෙම දෝෂිතාවයන් මට වතු වුණා. මගේ මනසේ ඒ මෙන්න මේ ආකාරයි. අනේ තවම දකින්න. ඒතකොට ඒතකොට අපි දකින්නක නිකන් හටගත්තල මේ දෝෂිතාවය. හේතුවක් නිසායි හටගත්තේ. අනේ ඒක තමයි දකින්නේ. මේ ඉදම් පරිත්‍රා හේතුප්‍රත්‍ය කියලා කිව්වේ ඒකයි. දැන් මේ කාලෙදී මේ අද්දැවේදී මේ පරිත්‍රාපාද හේතුයෙන් ප්‍රත්‍ය පහළ වෙච්ච හැටි. යම්කිසි ගුණවතෙක් වුණා නම් ඒ ගුණවතෙක් බවට වත්ුනේ මනස සුද්ධ වුණේ නිකම්ම නෙමෙයි. කල්යාණ මිත්‍රයෝ ඇතුළු කරලා ඒ දහම් අහලා ඒ දහම් සිහි කරලා ඒ තුලින් හරයක් වටහාගෙන ඒක වටිනාකම දැකලා ඒ ආකාරයෙන් අනුගමනය කිරීම නිසා එබඳු වන්නා වූ යහපත් සිතිවිලි ප්‍රියාවතන් මුල් කරගෙන ඇති වෙන මානසිකත්වයෙන් තමයි සුද්ධ වුණේ. මෙන්න මේ ආකාරයෙන් දැන් තියෙන සත්‍යය බලා ගන්න පුළුවන් දැම්මම සුද්ධ වෙන්නේ. මේක තමයි බේසික් ක්‍රම. යම් කිසි නරක දෙයක තියෙන නරක තමන් සිහි කළා ආදීනව දකින්න පුරුදු වුණා. යහපත් දෙයක තියෙන යහපත් බව ආනිසංස වශයෙන් දකින්න පුරුදු වුණා. ඒ යහපත් අයහපත් දෙකෙම අල්ලා ගන්නකොට ලෝකෙම නම් අහු වෙනවා. එකක් ලෝකෙ හොඳ පැත්ත, එකක් ලෝකෙ නරක පැත්ත. ලෝකෙ හොඳ පැත්ත අහු වුණා නම් ඒත් ලෝකෙමයි. ඉතින්ලා නරක පැත්ත කොහොම අඳුරු කරගන්නවා? ඊට පස්සේ අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් ලෝකෙ හොඳ පැත්ත අල්ලගින්. ඔහු එතන ඉන්නවා නම්. ඒකෙන් පහළ වෙන දේ මොකද කියලා බලපුවහම ලෞකික වශයෙන්ම පහළ වෙන, පැවැත්මට ගෝචර වෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සම්පීඩනයක් නම් පහළ වුණේ. එහෙම එකක් අසුරු කරගත්තා නම් මම කොච්චරකට නිවන් නෙවෙයි මම තවම ඉන්නේ ලෝකේ හොඳ පැත්ත කියන එක ලකින්න ඕනේ. ලෝකේ හොඳ පැත්ත ලෝකේ හොඳයි කියවලට ඒකෙත් අපි අනන්ත ලෝකේ හොඳ පැති වල ඉඳලා තියෙනවා. දැනුත් ලෝකේ හොඳ පැති වල ඉඳලා තියෙනවා. ඒත් ලෝකේ තුලම හිටියා මිසක් පිරිස ඇතුලේම හිටියා මිසක් සංගණිකා දෝෂ සහිතව හිටියා මිසක් ඒ ඇතුලින් අහකට යන විදිහේ මානසිකත්වය ගොඩනැගුණේ නැහැ. අතහැරි නොයලි මිදි පංචස්කන්ධයේ නිදහස් වෙන මානසිකත්වයක් ගොඩ නැගුණේ නැහැ. ඒ නිසා දකින්නවා ඒකෙත් ඇලෙන්න වටිනා දෙයක්. හොඳ දේ නිසා කරනවා නමුත් ඇලෙන්න තරම් වටිනා දෙයක් ඒකේ නෑ කියලා දකින්නවා. මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕන හොඳ දේවල් පිළිබඳව. මෙන්න මේ විදිහට දකින්නට මේ බුද්ධිලාගේ හිත මානසිකත්වයේ මේ අත්දැවීම තිබෙන කරුණු දැකලා ඒ තුලින්ම නිදහස් කරා යනවා. කොහොම හෝ එකොල් වකින්නවා. ඒ ටික දැක්කට පස්සේ. එහෙනම් මේ භවයේදී යම් හොලයි නරකයි කියලා අසුරු කරා නම් පෙර කොච්චර භව තිබුණා නම් අසුරු කරලා තියෙන්නේ ඒවමයි. මතු භවය පහළ වුණා නම් අසුරු කරන්න වෙන්නේ ඒවමයි. ඒ තුල සාහනයක් නැත්නම් පෙර සාහනයක් තිබිලත් නැහැ. දැන් සාහනයක් ඇත්තේත් නැහැ. ඒවා ලැබලා මතු සාහනයක් ලබන ක්‍රමයක් ඇත්තේත් නැහැ කියලා දහම් නුවණින් අතීත අනාගත වර්තමාන තුන් කාලෙහි භව ස්වභාව දකිනවා. දැක්කහම අතීතයේ මිදුනහම මතු අනාගත බලාපොරොත්තුවේ මිදුනහම දැන් පවතින සත්‍ය නිදහස් වුණාම ඔහු තුන් පොළේම චන්දලාගෙන් බැඳිලා නැහැ. එහෙනම් ඔහුට උපතක් නැහැ. අසර ගමනේ කෙලවර එතන. මේ තරහ ධර්ම හතාව. මෙන්න මේ හතාවෙන් ඒ ටික දැනගන්න පුළුවන්. මේ ක්‍රමයට මුලින් දැනගෙන සංවරත් වෙනපත් වෙනකොට එයාට සමාධියක් වෙනවා. හේතු තියනවා නම් ඔහුට පෙර බව දකින්න පුළුවන් ශක්තියක් ඒතනක් පහළ වෙනවා. ඒතන තමා විසින් මේ භවයේදීම ධම්ම දැකලා නිවීම සැනසීම ලබාගෙන යම් සැකයක් හෝ තිබුණා නම් පෙර භවයක් ඇත්ත වශයෙන්ම තිබුණාද කියලා ඒ සැකෙත් නැති වෙනවා. එහෙනම් පෙර භවයේ යම් හේතුවක් නිසා මේ භවයේ ලැබුවා නම් ඒ හේතුව මේ භවයේ ගොඩනැගුවොත් පතු භවයක් ඒකාන්තයෙන් ලැබෙනවා කියලා දැනගන්න. දැනගන්න පෙර භවයේ ලැබුවේ කරන්න දෙයක් නැහැ මුලාව නිසා ලැබුවා ඒක ප්‍රතිඵලයේ මේ තියෙන්නේ. මේකෙදි මේ ජීවිතයෙන් තියෙන්නේ මේ මතුවට යන්නේ මේකෙදි සංඛාර ගොඩනැගුවොත් එහෙනම් ඒ ලෝභ දේශ මොහ මුල් කරගෙන රාග දේශ මොහ මුල් කරගෙන නැගුවොත් කියලා සාධුයන් දේශේ මොහෙන් දැම්මම චන්දරාගෙන් පහකලොත් චන්දරාගය නිසා හටගන්න පෙර භවයේ චන්දරාගෙන් මේ උප්පත්තිය හටගත්තා නම් මේ භවයේ චන්දරාගය තිබුණොත් තමයි ඒකාන්තයේ මතු උප්පත්තිය හටගන්නේ කියලා දකිනවා. දැකලා මේ භවයේ චන්දරාගය දුරු කෙරුවා නම් එහෙනම් මට මතු උප්පත්තියට හේතු නැහැ කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන් සමාවිහිම නිවන ප්‍රත්‍යක්ෂ කරනවා. දුක නිදහස් වීම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ භවයේම තියෙන කටවලින් තේරුම් ගන්න පුළුවන් ජාති. වර්තමාන ජාතියකට අපි දකිනවා අපි විසින් හොරෙක් මෞගේ කුසෙන් උපන්නේ නැහැ. මෞගේ කුසෙන් උවන් පුංචි ලදරුවා දැකලා මෙන්න හොරෙක් කියලා කාටවත් කියන්න හේතුව නැහැ. මොකද හේතුව? ඔහු හොරකමට හේතුන් දේවල් කරලා කියලා හිතලා ඒ තුලින් හොරෙක් වෙලා නැති නිසා. අනේ හොර ජාතිය මව් කුසෙන් නෙමෙයි උපදින්නේ. මෙලෝදීම අපි විසින් හොර ධර්මයක් ඇද්ද? හොරකම යන හැම දෙයකට අනුකූලව හිතුවනම් කිව්වනම් කළානම් ඒ තුලින් තමයි ඔහු හොරෙක් වුනේ. අනේ හොරා වෙන ක්‍රම කවුරුත් ඔබ හොරෙක් කියවන කෙනෙක් හොරෙක් වෙන්නේ නැහැ. ඒක ඔහුගේ මුලා කීමක් විතරයි. හැබැයි හේතු ඇතුව කියන්න පුළුවන් කෙනෙකු. හොරකම් කරන පුද්ගලයෙක් දැකලා, ඔහු හොර විදිහට ක්‍රියා කරන, කතා කරන හැටි දැකලා, ඒ හොරකම මුල් කරගෙන, ඔහුගේ ස්වභාවයේ තේරුම අරගෙන යම් කෙනෙක් කියන බලා මෙන්න මේ හේතුව උඩ වල ඔබ හොරෙක් කියයි කියලා හේතු ඇතුව කියයි. එහෙම හේතු නැත්නම් ඒ හොරෙක් කියන, ඒ හොර කියන වචනේ ගෝචර වෙන පුද්ගලයාට Tamanthama තේරුම් ගන්න පුළුවන් මේක මොහුගේ මුලා වැටහිම. මම හොරකම් කරලා නැහැ. හොරකමට කතා කරලත් නැහැ. හොරකම් කරන්න හිතලත් නැහැ. ඒ වගේ හිතකින් කයාවකින් කතාවකින් හොරකම හා සම්බන්ධ නැති මට. තමයි හොරේ කියන නම් ඒක ඔහුගේ මුලාව. ඉතින් ඔහුගේ මුලාව වෙනවා නම් ඌට යහපතක් මට මොකද? අනිත් දෙන්න තියෙන්න ඕනේ. මම ග්‍රහන්සා ලැබිය යුත්තේ කියන මානයක් මට තිබුණා නම් මම හොරේ කියලා කවුරු හරි නිකරුණේ කිව්වොත් විශාල කෝපයක් ඇති වෙනවා. විශාල චිත්ත විචිත්‍රතාවයක් ඇති වෙනවා. තමන්ට එහෙම එකක් තිබුණේ නැත්නම් ඒ මාන්නේ නැත්නම් මට ලෝකයාගෙන් ගෞරව ප්‍රශංසා ලබන්න ඕනෙත් නෑ. ලෝකයාගෙන් නින්දා ලැබුවා කියන මට අමුත්තක් වෙන්න දෙයක් ඇත්තේ නෑ. මොකද හේතුව? ගෞරව ප්‍රශංසාවක් මාන්නයකින් බලා මාන්නාකාරකමින් බලාපොරොත්තු නොවන කෙනා මොනවා කිව්වහම යාතේ දෙකේම කම්පාවේ. මෙන්න මේ තත්ත්වයට වත් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි මේ ධර්මයේ තුල වැඩිම කියන්නේ. මංකොල්ලකාරය කියන්න පුළුවන්. මංකොල්ල කාර්යයක හැබෑවටම වුණා නම් කො පාරේ හැකලා ඉඳලා අතරමඟ හැකලා ඉඳලා මිනිසුන්ට ගහලා මිනිසුන්ගේදී වලාගෙන යන ඒවා කළා නම් ඒවා හිතුවා නම් ඊට අනුව සිව්වා නම් කළා නම් අන්න සංඛාර තුළින් ඔහුට විඥානයක් ලැබිලා ඔහුට හොර හිතක් නෑ මංකොල්ල හිතක් එනවා. උපන් දරුවා උඩුපුළුව දාලා ඉන්න දරුවාට එහෙම හිතක් නෑ. එහෙනම් ඔහුට මංකොල්ල කාර්යය කියන්න බෑ. බීමට බැඳිලා නෑ. එයාගේ උඩුගුරුව හොයන්නව දරුවන්නේ බේබද්දෙක් මෙන්න කියලා කියන්න බෑ. මෙන්න දරුවේ කීයේ. හැබැයි බීමට බැඳිලා කටයුතු කරලා ඒකෙම තමගේ ධනෙ නැති කරගෙන ඒ වගේම සහිත ඝාතනය කරගෙන එහෙම කටයුතු කරලා ඒක අත්හැර ගන්න බැරුව ඉනේ තියෙන හෙද්දාරි විකුණලා බොන જાතියේ මිනිස්සු ඉන්නවා. බීමට බද්ධ වෙලා තියෙන තරම කොච්චර කියලා නම් ඒ අනුව ඔයා බේබද්දෙක් කියලා. අනේ බේබද්ද උපන්නේ මෞකසෙන් නෙමෙයි. මෙලෝ ඔහු විසීම කරපු දෙයි. මෙන්න මේක දැකීමෙන් ධාතිය දකින්න කියලා. මෙන්න මේකට කියනවා ඉදන් පටිච්ච සමුප්පන්න සාවය කියලා. ධම්ම මේ පටිච්ච සමුප්පාදයේ දකින්න හැටි. මේවා පටිච්ච සමුප්පන්නයි හැම එකක්ම. ඒ වැඩේ නොකළා නම් ඒ බන්දේක් වෙන්නේ නැහැ. ගුණවතා කියලා බොරුවට අහගන්න පුළුවන්. හැබැයි හිතෙන් ගුණවත් නැත්නම් ඔව් ගුණවත් දෙහි කතා කරන්නේ නැත්නම් ක්‍රියා කරන්නේ නැත්නම් අනුන් කියන එකෙන් උද්දාම වෙන්න පුළුවන් මානකාරය. හැබැයි අමූලික බොරුවක් මිසක් එයා ගුණවතෙක් නෙමෙයි. හොරකම් කරන කෙනෙක් හොරකම් කළා ගුණවතෙක් කියලා අහගන්න කැමති වෙන්න පුළුවන්. හැබැයි ගුණවතෙක් කියලා අහගත්තට අහංකම ඔහු ගුණවතෙක් නෙමෙයි හොයෙක්මයි. ඒක තමාතුලින්ම සුද්ධ වෙන්න ඕන. අන්ත කණිනේ සුද්ධ කරන්න බැහැ. මේක තමයි ධර්මතාවය. මේ මෙලෝදීම දැකලා මෙලෝදීම සුද්ධ වෙන්න ක්‍රම. එහෙනම් අපි අහන හොරා කියන එක හොඳද? හොරාගේ චරිත ලක්ෂණේ හොඳද? ඉතින් නුවණ නැති කෙනෙකුට මේක තෝරා ගන්න බැහැ. සත්පුරුෂ ගුණයන් ඇසුරු කරලා සත්පුරුෂ ධර්මයන් ඇසුරු කරලා ඒ සත්පුරුෂ ධර්මයට ආපු කෙනාට තමයි පේන්නේ හොරකම හොඳ නැහැ කියලා. සියල්ලෝ හොරකම හොඳ නැහැ කියලා අනුමත කරන්නේ නැහැ. මංකොල්ලේ හොඳ නැහැ කියලා මංකොල්ලකාරය අනුමත කරන්නේ නැහැ. ඔහු ඒක හොඳ හැටියට අනුමත කරනවා. යථාර්ථයේ තේරුම් ගත බුද්ධලයාට තමයි හොඳ බුද්ධලයා මෙන්න නරක බුද්ධලයා මෙන්න සුචරිතයේ මෙන්න දුචරිතයේ මෙන්න මේ ආදී වශයෙන් වෙන්කර තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා හැම වෙලෙම අපි උත්සාහ කරන්න ඕනේ හොඳ නරක වෙන්කර දැනගැනීමේ හැකියාවක් ඇත්තෙක් බවට පත් වෙන්න ඕනේ ඉතින්. තමාතුළු ඒක ගොඩ නැගුණ නැත්නම් තමාට හොඳ කෙනෙක් වෙන්න ක්‍රමේ දන්නේ නැහැ. නරක දකින්න ඕනේ නරක අත්හරින්න. හොඳ දකින්න ඕනේ හොඳ කරන්න. අන්න ඒක තේරුම් අරගත්තාම හරියට ඔහුට දකින්න පුළුවන් නරකේ ආදීනවයත් ඒකේ විදිහ දුක්ඛම් කරුදේ. හොඳේ ආනිසංසයත් ඒකේ ලැබුණ නිදහස. මෙන්න මේ ආකාරයෙන් ගියා ඉහෙළම හොඳ මොකද්ද කියලා අපිට දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. අනිදාල් රකින්නවා ආර්ය මාර්ගයේ අනුගමනය කියලා ආර්ය වුණොත් ඒක තමයි ඉහෙළම හොඳ. මොකක් නිසාද? අනන්ත සංසාර දුක කෙලවර කරන්න පුළුවන් තැනටපත් වුණා. මෙන්න මේ ශායය සතුට වෙන්න පුළුවන්. මම ඉහෙළම හොඳ කරපු හොඳ කෙනෙක් නෙලා ආර්ය කියලා. කාගෙන්වත් අහගන්න බැහැ මේ කාකටද වැඩක් නැහැ. තමා තුළම නැගින්න ඕන දෙයක්.